HM ഹാരിസ് മെത്തുമ.
ബിസ്മില്ലാഹിർ റഹ്മാനിർ റഹീം.
ഉപതുമാരെ മിനിറ്റ് ദായക കാലത്തിന്
പ്രതി സഭാനായർ അവർകളെ, ഇന്ന് പലസ്തീനത്തിൽ നടക്കുന്ന കൊടുമകൾ സംബന്ധമാക ഇന്ന് വിവാദം നടപെട്ടു കൊണ്ടിരിക്കുന്നത്. പലസ്തീന ഇസ്രേൽ പ്രച്ന എന്നത് ഉമ്മയിൽ ഇത് ഒരു തച്ചയിലാണ് ഒരു ഇരു നാടുകൾക്കിടയിലാണ് പ്രച്ചനയാക നാ പാകില്ല. ഉലകത്തിൽ ഇരിക്കുന്ന യൂത മക്കൾ 1895 ആണ്ട് സിയനിസ്റ്റ് എന്ന അമപ്പെ ഉരുവാക്കി ഉലകത്തിൽ എങ്കോ ഒരു മൂലയിൽ ഒരു നാട്ടെ ഉരുവാക്ക വേണ്ടുമെന്ന ഒരു തിട്ടത്തെ വഹുത്താൽ ഇതക്കമയ മുതലാവത് ഉലക യുദ്ധത്തിക്ക് മുൻപ് ഉലക മുസ്ലിങ്ങളെ ആച്ചി ചെയ്ത തുർക്കിയ സാമ്രാജ്യ അന്ന് പലവീനപ്പെടുത്തപ്പെട്ട പൊഴുതു അവർ പലസ്തീന നാട്ടിൽ അന്ന് നാട്ടെ ആക്രമിച്ച് യൂത ദേശം ഒന്നെ ഉരുവാക്കും എന്നതക്കാക 1917-18 കാലപ്പകുതിയിൽ അങ്ങ് പലസ്തീന മുസ്ലിം മക്കൾ ഇരിക്കുന്ന അന്ന ദേശത്തിൽ യൂത മക്കളെ കുടിയേറ്റി അന്ന് ആക്രമിപ്പ് നടപടിക്കിനെ മേക്കുലകം ആരംഭിച്ചത്. അന്ന് തുടർച്ചയും കാരണമാക ഹിറ്റ്ലറുടെ ഇനച്ചുത്തിയേർപ്പ് യുദ്ധം നടപെട്ട പൊഴുതു ജർമ്മനിയിലിരുന്ന യൂത മക്കളെ കപ്പലുകളിൽ പലസ്തീന തുറമുഖത്തേക്ക് അനുപ്പി അങ്ങ് 1945 കാലപ്പകുതിയിൽ ഇസ്രേൽ എന്ന ഒരു ദേശത്തെ ഉരുവാക്കി വരലാറ്റ് രീതിയാക ദേശമാക നാടാക ഇരുന്ന പലസ്തീനത്തെ അന്ന മക്കളെ അഗതിരാക്കിയ പെരും കൊടൂരം ഇന്ന് ഉലകത്തിൽ നടപെട്ടതായി നാങ്ങൾ യാരും മറക്ക മുടിയാതെ. അവ്വാറാണ് ഒരു അനീതിനെ ഹിറ്റ്ലർ ഒരു കൊടിമയെ ചെയ്ത പൊഴുതു അന്ന് മക്കൾ യൂത മക്കളെ കുടിയേറ്റുവതക്ക് പക്കത്തിലിരുന്ന ഐരോപ്യ നാടുകൾ ബ്രിട്ടൻ പോണ്ട നാടുകൾ ഇരിക്കത്തക്കതാക വേണ്ടുമെന്നേ മധ്യകിഴക്കിൽ മുസ്ലിം നാടുകളെ അച്ചുറുത്തുവതക്കാക മധ്യകിഴക്കിൽ അമലിന്മയെ കൊണ്ടുവരുവതക്കാക അന്ന് പലാത്കാരമായ മുറയിൽ ഇസ്രേൽ എന്ന ദേശം ഉരുവാക്കപ്പെട്ടതായി ഇന്ന് വരലാറ് കൂറുകൊണ്ടത്. ആനാൽ അന്ന് ഇസ്രേൽ എന്ന അന്ന് നാട് എന്ന് തനക്ക് അഭയമളിത്ത പലസ്തീന മക്കളെ ഇന്ന് കടന്ന 6-ാം തീയതി മറ്റുമല്ല കടന്ന 80 വർഷകാലമായ അവരെ കാലത്തെ കാലം യുദ്ധം ചെയ്ത് അവർക്കെതിരായ വൻമുറകളെ തൂണ്ടി അന്ന മക്കളെ അളിത്തുകൊണ്ടിരിക്കതെ എങ്ങളാൽ ഏറ്റക്കൊള്ള മുടിയാതെ. എനവേതാൻ അൻപുക്കുറിയ പ്രതിസഭാനായർ അവരെ, കടന്ന 6-ാം തീയതി ആരംഭിക്കപ്പെട്ട യുദ്ധം ഉമ്മയിൽ പൊതുമക്കൾ ഇരുപകുതിയിലും പൊതുമക്കൾ കൊല്ലപ്പെട്ടതെ നാങ്ങൾ കവളയോട് പാക്കുന്ന അതേ നേരം മിക കൊടൂരമാണ് മുറയിൽ കാസാവിലിരുന്ന ഒരു ആസ്പത്രി മീത് താക്കുതൽ നടത്തി പെരും ഒരു യുദ്ധം കുറ്റമെന്ന് ഇളയ്ക്കപ്പെട്ട ഒരു സൂനിലയിൽ ഇന്ന് ഉലക നാടുകളുടെ പുലനായ പിരിവിനർ ഇന്ന് കാസ ആസ്പത്രി താക്കുതലക്ക് ഇസ്രേൽ എന്ന അവരുടെ ராணுவ படை அதற்கு காரணமாக இருக்கின்றது என்று கூறியும் கூட இன்று உலகத்தை வழிநடாத்திக் கொண்டிருக்கின்ற ஐரோப்பிய அமெரிக்க நாடுகள் இன்று வேடிக்கை பார்த்துக் கொண்டிருக்கின்றது. அன்புக்குரிய பிரதி சபாநாயர் அவர்களே, உக்ரைன் ரஷ்யா போர் வந்த பொழுது அமெரிக்கா ஐரோப்பிய நாடுகள் உக்ரைனில் பொதுமக்கள் கொல்லப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். ஒரு அநீதியான யுத்தம் நடைபெறுகின்றது என்பதற்காக ரஷ்யா மீது பல பொருளாதார தடைகளை அவர்கள் மேற்கொண்டார்கள். பாதுகாப்பு சபையில் தீர்மானங்கள் நிறைவேற்றப்பட்டது, ஐக்கிய நாடு சபையில் தீர்மானங்கள் நிறைவேற்றப்பட்டது, உலக நாடுகள் பல கண்டன தீர்மானங்களை நிறைவேற்றியது. உலக குற்றவியல் நீதிமன்றம் ரஷ்ய அதிபருக்கு எதிராக பிரேரணையை சமர்ப்பித்தது. இவ்வாறு ரஷ்யா உக்ரைன் போரில் உலக நாடுகளுடைய ஒரு பார்வை வேறு விதமாகவும், அதே நேரம் இஸ்ரேல் பலஸ்தீன இந்த யுத்தத்தில் உலக நாடுகளுடைய பார்வை வேறு விதமாகவும் இருப்பதை உண்மையில் எங்களுக்கு மிகவும் வேதனையாக இருந்து கொண்டிருக்கின்றது. அமெரிக்க ஜனாதிபதி ஜோ பைடன் இஸ்ரேல் சென்று இந்த உலகம் எதிர்பார்த்தது காசா முனையில் இஸ்ரேல் தாக்குதலுக்கு இப்பொழுது தயாராக கொண்டிருக்கின்ற இந்த விடயத்தை தடுத்து ஒரு யுத்த நிறுத்தத்தை மேற்கொண்டு உலக நாட்டில் உலகத்தில் ஒரு நீதியின் தர்மத்தை ஏற்படுத்துவார் என்ற ஒரு சிறிதளவு நம்பிக்கை இருந்தது. ஆனால் இன்று அவர்களுடைய வெற்றி வார்த்தைகள் இன்று தவிடுபடுவியாகி இன்று அமெரிக்காவுடைய நீதியும் தர்மமும் ஒரு ஓரவஞ்சனமானது. அது இஸ்லாமிய மக்களுக்கு வேறு, உலகத்தில் இருக்கின்ற இஸ்லாமிய நாடுகளுக்கு வேறு என்றதை மீண்டும் ஒருமுறை நிரூபித்திருக்கின்றது. எனவேதான் உலக பாதுகாப்பு சமன்பாட்டில் இன்று பெரிய ஒரு தேக்கம்
ஏற்பட்டிருக்கின்றது.
இவ்வளவு காலம் நாங்கள் நம்பிக்கொண்டிருந்தோம் ஐக்கிய நாடுகளுடைய பாதுகாப்பு சபை நீதியத்தையும் தர்மத்தையும் ஏற்படுத்தும் என்று. ஆனால் இன்று அது ஒரு வெற்றி சபையாகி அது இஸ்லாமிய மக்களுக்கு பலஸ்தீன மக்களுக்கு எந்த நீதி நியாயத்தையும் வழங்காத ஒரு சபையாக மாறியிருக்கின்ற ஒரு தருவாயில் இன்று உலக இஸ்லாமிய நாடுகளின் அமையம் சவுதியில் கூடியிருக்கின்ற பொழுது நாங்கள் வேண்டி நிற்பது இன்று அமெரிக்கா தலைமையிலான நேட்டோ ஒரு பாதுகாப்பு அரணை அந்தந்த நாடுகளுக்கு ஏற்படுத்தியிருப்பது போன்று ஆசிய நாட்டில் மத்திய கிழக்கில் ஆப்பிரிக்க நாடுகளுக்கென்று ஒரு புதிய பாதுகாப்பு ஒழுங்கு உலகில் ஏற்படுத்தப்பட வேண்டும். இதற்கு இந்தியா சீனா ரஷ்யா உட்பட மத்திய கிழக்கு நாடுகள் நேட்டோ போன்று ஒரு பாதுகாப்பு அமையத்தை உருவாக்கி உலகத்தில் நீதியின் தர்மத்தை ஏற்படுத்துகின்ற ஒரு புதிய பாதுகாப்பு ஒழுங்கினை இந்த உலகத்தில் ஏற்படுத்துவதற்கு வர வேண்டும். அப்பொழுதுதான் மூன்றாம் உலகில் வாழ்கின்ற மக்களுக்கு ஒரு நிம்மதியான நியாயத்தை எதிர்பார்க்க முடியும். இன்று புதிய ஆயுத நவீன ஆயுதங்களை கொண்டு இன்று ஒரு போலீஸ்காரன் கொண்டு காண்டு பிராட்டித்தனம் நடத்துகின்ற இந்த இஸ்ரேலை இந்த சபையில் நான் வன்மையாக கண்டிக்கின்றேன். அதே நேரம் சுதந்திர பலஸ்தீன ராஜ்யம் ஏற்படுத்துவதற்கு இன்று இந்திய வெளியுறவுத்துறை அறிவித்திருக்கின்றது, அதேபோன்று ரஷ்யா அறிவித்திருக்கின்றது, சீனா அறிவித்திருக்கின்றது, அதேபோன்று உலக முஸ்லிம் நாடுகள் அனைத்தும் அறிவித்திருக்கின்றது. இனியும் தாமதிக்காமல் உலகத்தின் அமைதியும் ஒழுங்கும் உலகம் அமைதியாகவும் சமாதானமாகவும் வாழ வேண்டும் என்றால் பலஸ்தீன மக்களுக்கு அல்லக்ஸா எங்களுடைய புனித தலம் உள்ளடங்களான ஜெருசலம் நகரத்தினுடான ஒரு புதிய பலஸ்தீன ஒரு ராஜ்யம் உருவாக்கப்பட வேண்டும். அப்பொழுதுதான் இந்த உலகில் கடந்த 70-80 வருட காலமாக அநியாயமாக பாதிக்கப்பட்டிருக்கின்ற பலஸ்தீன குழந்தைகள் அவருடைய பெற்றோர்கள் மரணித்த அந்த சார்புடைய ஆத்மா திருப்தி அடைவதற்காக உலக இந்த புதிய இந்த ஒழுங்கில் உலக நாடுகள் ஐக்கிய நாடுகள் அமையும் புதிய பலஸ்தீன ராஜ்யத்தை உடனடியாக உருவாக்குவதற்கான ஒரு ஏற்பாட்டையும் இந்த காசா முனை தாக்குதலை நிறுத்துவதற்கு இஸ்ரேலை தடுத்து நிறுத்துவதற்கான ஆயுதத்தை இந்த உலக நாடுகள் மேற்கொண்டு அப்பாவி 18 லட்சம் பலஸ்தீன மக்களை பாதுகாக்க முன்வர வேண்டும் என்று கேட்டு
விடைபெறுகின்றேன்.
விபக்ஷ நாயகத்துமத் ஜிதாஸ் ராஜபக்ஷ மத்துமத் கருப்பு காலே ஆவரணே கரகாண்ட திவாஹாரே காண்டே எக்ககாய் ඒවගේම හැබැයි ඉල්ලිමක් කරනවා දැන් විපක්ෂ නායකතුමා පැය භාගයක් කතා කරලා ලිස්ට් එකේ නැතුව එතකොට ඒ පැය භාගය අඩු කරන්නේ කොහොමද ඔබතුමාලා කටයුතු කරන්නේ කියලා
ඒක විපක්ෂ පැත්තෙන් අඩු කරන්නේ
ඒක විපක්ෂෙන් අඩු කරලා අපේට ඒ කාල සීමාව දෙනවා නම්
මේ වෙලාව ඇතුළත තමයි විපක්ෂ නායකතුමා කතා කරන්නේ
හරි
මේ වෙලාව ඇතුළත
හරි කරු සුරේන් රාගවන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10 14ක කාලයක් තියෙනවා
thank you
සභාව එකඟයිද එකයි
Thank you, Honorable Speaker. And I also thank Honorable Minister Ranathunga for reminding us that time management has been very important. Thank you, sir, because there are others who are wanting to have democracy outside the Sri Lanka, international level, but they don't respect the democracy in this same lobby. That has been a major issue. I stand before Pasal Daruan Hitiya, AIA Mahitanoa, Dudanduva Pradesh, Napu Daruan Kipidanek Matahamuna, Anagate Bargan in Purvesian, Melankawe, Mape Matrubumi, Prajakontravade, Kriakar Nakare, Pilibandava, Unanduakti Bima, Sahai Gururun Nisndaha, Unwa Yedavima, Mahitanoa. Subhavadi Deyak Kia. Honorable Deputy Speaker, I stand before you today to address an issue that has plunged, disturbed, if not destroyed, the soul and political consciousness of the international community as we speak today. It is not merely a war between two countries. It is not a war between different cultures. It is not, in fact, a clash of a civilization. But we are at the 21st century trying to design and redirect the human political endeavor for our future. Therefore, this is a complex and deep-rooted dispute that has caused immense suffering to both the Israelis as well as the people and the state of Palestine. While we might not have all the answers, some of the speakers here, as if they had complete and absolute answers for these complex issues. I feel sorry for them. I was seated here and listening as a student of political science, particularly in peace building and conflict resolution. How shallow the idea, how in shallow the experience and the knowledge they have about peace building in the Middle East region. Palestinian community and the state must be recognized without delay, without any difference, without any deviation, the state of Palestine must be created and the international community must, without condition, accept that. But having said that, I also must reiterate that terrorism in any form, whether it comes from Gaza, whether it comes from Tel Aviv, whether it is coming from New York, whether it is coming from Beijing, any other place, we cannot accept. We have suffered as a state which had been battled, which had been put down to knees because of terrorism. Therefore, I would say, whether it is state terrorism, whether it is non-state terrorism, whether it is Israeli terrorism, whether it is Palestinian terrorism, whether it is American terrorism, whether it is Russian terrorism, whether it is left-bank terrorism, whether it is right-bank terrorism, terrorism is terrorism. We must not allow terrorism to take roots in this country or elsewhere as an answer to our political differences. Secondly, let us be very clear what we are talking and debating here. We must have a shared goal for the peaceful resolution in the Middle East. This requires a commitment to diplomacy, dialogue, and pursuit of the all-accepted two-state solution. The solution recognizes the right of both the Israelis and as well as the Palestinians. And without understanding that fundamental condition, we will not have peace. We will not have peace not only in the Middle East, we will not usher peace in the international order. Therefore, as UN is the only available body, we need to rally around the UN resolutions to bring peace in the Middle East. To achieve this, Sri Lanka must support democracy, encourage and support international diplomatic efforts involving all stakeholders, particularly the people of Israel, particularly the people of Palestine, must talk to each other. This is a people-to-people problem. This is a culture-to-culture problem. Therefore, just because I am Tamil, I take my position. Just because one is an Israeli fan, he or she takes a position. Just because one is an Islamic faith person, he takes another position. This cannot be a good way forward to the democracy that we are hoping. Address the core issues, recognize the importance of dialogue, addressing such as the border issues, cross-border terrorism, issue of Jerusalem, issue of the refugees, issue of the security of the unarmed, innocent people of both sides, and asking for a fair delivery of justice. Humanitarian assistance has become a major concern today. Almost 4 million people, human lives, children, women are at stake here. Therefore, we as Sri Lankans, as a state that believes in democracy, as a state that upholds Buddhist values, we call upon the international community to support. We support this humanitarian as also the silent majority of the West must speak now. Particularly the Norwegian countries, the Scandinavian countries who are good at peace negotiating, they must get involved in this because their hands are relatively clean. In closing, let me emphasize, Honorable Deputy Speaker, that our stand on this matter should be characterized by compassion, wisdom, and commitment to peace. Nothing else, not personal gains, not completing my own religious idea, my own cultural idea, but commitment to world peace, commitment to democracy is what we are trying to look at it. We have a responsibility to figure the future generation to stop this war here, contribute to the solution of this conflict, to help mend the wounds and address the political and spiritual dreams of this wounds of this conflict and usher a better, fair, just solution to the Middle East. By advocating a peaceful solution to Israel-Palestinian conflict, we are not taking sides. And this house I saw from morning, people taking sides because they are comfortable in one side. Yes, sir. That is not democracy, sir. Since learned members are in the opposition, I ask one of my most respected Muslim brethren at yesterday at the canteen. He said Hamas had no solution. Hamas had no option. Hamas had to attack. And I would like to ask, in that case, is LTT right? Did all what LTT did was right? Khatan Kudi attack was right? Will you justify that? No, sir. No. We cannot allow terrorism, whether it is Tamil terrorism, whether it is Islamic terrorism, whether it is Israeli terrorism, whether it is American terrorism, we must speak against that if we believe in democracy. Concluding, by advocating peaceful solution to Israel-Palestine conflict, we are not taking sides, but talking about international order and justice and international fundamental human rights for a peaceful solution. It's our collective conscience and duty towards that support. And I stand for the government of Sri Lanka and my people and my president towards that kind of a solution. We need to make compromises, we need to make comparisons, and we need to come together to have a solution so that people of Moses, people of Abraham, people of Jerusalem will together and they will usher a world order where our future generations can live in peace. I thank you, sir.
බොහොම සිත ඔබතුමාට ගරු ඉමතිස් බාකිර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගෞරව නියෝජ්‍ය කතානායකතුමනි. මම ස්තුතිවන්ත වෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට මට මේ කලින් කතා කරන්න අවස්ථාව ලබා දීම ගැන. මගේ කතාව මම අද ආරම්භ කරන්න කැමතියි ඇමරිකාවේ ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයේ හොලොකෝස් සහ ජෙනොසයිඩ් එවත් ජන සංහාරයන් පිළිබඳ අධ්‍යයන ශාස්ත්‍රයේම මහාචාර්යවරයෙක් වන ඊශ්‍රායල් ජාතික රාස් සෙගල් මෙම ඔක්තෝබර් මේ මාසේ ඔක්තෝබර් 13 වෙනිදා ජූවිෂ් කරන්ස් වලට ලියු ලිපියකින් කොටසක් උපුටලා දක්වලා එම ලිපියේ සිරස්තලය මෙහිමයි A textbook case of genocide. Why is not the world listening? ජන සංහාරය පිළිබඳ පොළපෙතක් පෙළපොතක් ඇයි ලෝකය මේට සවන් නොදෙන්නේ මේ ඊශ්‍රායල් ජාතික මහාචාර්යවරයා ජන සංහාර පිළිබඳ විෂය එයාගේ විෂය ඇමරිකානු විශ්වවිද්‍යාලයක උගන්වන්නේ සඳහන් කරනවා මම කැමති ඒකේ එතුමගේ ඒ සඳහනෙන් වචන කීපයක් මේ උපුටා දක්වන්න මේ පාර්ලිමේන්තුවට ඊශ්‍රායල් ordered the besieged population in the northern half of Gaza's strip to evacuate to the south warning that it would soon intensify its attack on the strip's upper half the order has left more than a million people half of whom are children frantically attempting to flee amid continuing air strikes in a walled enclave where no destination is safe no destination is safe etuma lipi avasan karana diga lipiyak mama okkoma kiyawanni ne meke thiyena berarum kama bahanel kama me වේදනීය තත්ත්වය තමුන්නාසර තේරෙනවා ඇති ඉස් එතුමා කියනවා indeed Israel's genocide assault on Gaza is quite explicit open and unashamed මේ ඊශ්‍රායල් ජාතික මහාචාර්යවරයා කියනවා Israel's goal is destroy the Palestinians of Gaza and those of us watching around the world are derelict in our responsibility to prevent them from doing so ලෝකයේ අසමත් වෙලා තියෙනවා මේ ජන සංහාරය නවත්වන්න කියලා මේ මහාචාර්යතුමා සඳහන් කරනවා කරු කතානායකතුමනි උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමාන්ට ස්තුතිවන්ත වෙනවා එතුමාගේ යෝජනාව තුලින් මේ කාරණේ ගැන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ස්ථාවරය ලොවට කියන්නට අපට අවස්ථාවක් සලසා දීම ගැන එතුමාගේ යෝජනාව තුලින් සිදු වේ ඇති විනාශය සහ අපේ රටට සිදුවන අහිතකර බලපෑම් ගැන කරුණු මතු කරලා තියෙනවා කඩිනම් සටන් විරාමයක් ඇති කිරීමට සහ සාමකාමී විසඳුමක් ලබා දීමට ක්ෂණිකව මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීම මේ යෝජනාවෙන් සිදු කර තිබෙනවා මේ යෝජනාව තුළින් අද අපි මේ සභාවේ සාකච්ඡා කරන්නේ අද අපේ ඇස් ඉදිරියේ මෙලොව සිදු කරමින් සිටින ම්ලේච්ඡ මහා සංහාරයක් ගැනයි මිනිස් ඝාතන ගැනයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ ගැන අද සාකච්ඡා කරන මේ මොහොතේ මට මතක් වෙන්නේ ඊයේ දින ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව රැස්වීමේදී සිදු වූ සිද්ධියයි ඊයේ දින එහිදී ඇමරිකානු නියෝජිතයා කතා කරද්දී මානව හිමිකම් ජාත්‍යන්තර නීතිය ආදිය සම්බන්ධව ඔවුන්ගේ දෙබිඩි කුහක ප්‍රතිපත්තිය හෙලා දකිමින් මානව හිමිකම් කොමිෂමේ සිටි ලොව රටවල නියෝජිතයන් බහුතරයක් ඇමරිකන් නියෝජිතයාට තම පිටිපස්ස හරවමින් නැගී සිටමින් ගාසාවට මේ දින කීපයේ තිස්සේම ගුවනින් බෝම්බ හෙළමින් ප්‍රවහල් පාසල් රතුකෘත මධ්‍යස්ථාන එක්සත් ජාතීන්ගේ සේවකයන් සිවිල් වැසියන් ඉලක්ක කරමින් සිදු කරන මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දැකීම අප සමාජ මාධ්‍ය මගින් දුටුවා මම කැමති ඒ ඡායාරූපය සභාවට පෙන්වන්න මේ ඊයේ දින මානව හිමිකම් කොමිෂමේ සිදුවෙච්ච දේ බහුතරයක් සමාජිකයෝ රටවල්වල ඒ විදිහට කලකාල විරෝධය පළ කළා ඒවා ලොව ප්‍රවෘත්ති බෙදා හරින බටහිර ප්‍රබල මාධ්‍ය ඒකාධිකාරයන්ට ප්‍රවෘත්තියක් නොවීම අප දකිනවා අද මැද පෙරදිග විශේෂයෙන්ම මේ මොහොතේ පලස්තීන භූමිය යටත් රීතියක් ලෙස මේ අත්විඳින ඛේදවාචකය හා සමාන තත්ත්වයක් අපේ රටටත් අපේ මුතුන් මිත්තන්ටත් සියවස් ගණනාවක් තිස්සේ පෘතුගීසීන් ලන්දේසීන් මෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේත් අත්විඳින සිදු ආකාරය මගේ සිහියට නැගෙනවා එදා නිදහස වෙනුවෙන් විමුක්ති අරගල කරමින් නැගී සිටි කැප් වීර කැප්පොට්ටි පරලා වීර පුරන්නප්පුලා ගොංගාලිගොඩ බණ්ඩාරලා වාරියපොළ හිමියන් කුඩහපොළ හිමියන් ඇතුළු ඒ විවිධ යුගවල නිදහස වෙනුවෙන් ජීවිත බිලිදුන් වද වේදනා විඳි අපේ නිදහස් අරගලයේ වීරවරයන් මගේ මතකයට එනවා එදා ඔවුන්ටත් ත්‍රස්තවාදී හංවඩුව තමයි ගසා තිබුණේ අධිරාජ්‍යවාදීන් ම්ලේච්ඡ මර්ධනය ක්‍රියාත්මක කරන අවස්ථාවක ඒ ත්‍රස්තවාදී යන විශේෂණ පදය මහත්මා ගාන්ධිගේත් මණ්ඩෙලාගේත් යසර් අරෆාත්ගේත් නම්වලට ඉදිරියෙන් යෙදීමට එදා යුගයේත් අධිරාජ්‍ය බලවේග සහ ඔවුන්ගේ මාධ්‍ය මෙවලම් කටයුතු කර තිබුණා අද ඒ අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ යටත්වීත ප්‍රතිපත්තිය ඊට වඩා දියුණු උපායශීලී ලෙසින් ක්‍රියාත්මක කිරීමයි අද අපි මැද පෙරදිග දකිමින් සිටින්නේ. එදා ඉන්දියාවේ ලංකාව ඇතුළු ඒ යටත් වීත හැමතැනකම ජනතාව අතර බෙදීම් ගැටීම් කෙටවීම ඇතිකර ඒ තුළින් තම පැවැත්ම තහවුරු කරගන්නට කටයුතු කිරීම අප දුටුවා. අදත් අපේ උපාය මාර්ග දකිමින් සිටිනවා. ආර්ථික සූරාකෑම සඳහා ලිබියාව ඉරාකය වැනි රටවල නව යටත් වීතවාදී උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම පසුගිය අවධිවලදී අප දුටුවා. පලස්තීන භූමිය තුළ අධිරාජ්‍යවාදී බලවේග ඊශ්‍රායලයක් නිර්මාණය කර ඒ තුළින් බලාපොරොත්තු වූ දෑ ලෝකයේම දැන් දන්නවා. ඒ රහසක් නොවෙයි. දැන් පවතින තත්ත්වය බලන්න. පලස්තීනය ලෝකයේ විශාලතම එලිමහන් සිරකඩවුර බවට පත්ව තිබෙනවා. දේශ සීමාවල සාම හමුදා රඳවන්නට කරපු යෝජනා මායිම් කළේ නෑ. ඒ භූමිය වටකරගෙන කොටු කරගෙන මේ මොනවද කරන්නේ? මේ ම්ලේච්ඡ ප්‍රහාර සියවසක කාලයක් තිස්සේ ලෝකයේ ප්‍රබලම සන්නද්ධ බලයට විරුද්ධව විටින් විට කරමින් සිටන විට ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙනවා. ඉඩම් පැහැර ගන්නවා, වාසස්ථාන අහිමි කරනවා. ලෝ විශාලතම සරණාගතීන් සංඛ්‍යාව පලස්තීනයේ ජනතාව බවට අද පත් කරලා තිබෙනවා. ස්වාධීන පලස්තීන රාජ්‍යයක් සඳහා වෙන් කර ඇති භූමියේ භීෂණය පතුරවමින් විටින් විට ප්‍රහාර එල්ල කරමින් ඔවුන්ගේ වාසස්ථාන විනාශ කරමින් වගාවන් විනාශ කරමින් ඔවුන් පළවා හරිමින් ස්වාධීන අධිකරණයක පිහිටක් පතන්නට මං
අහුරෝ.
ඒ ප්‍රදේශවල පිටස්තරයන් ගෙනවිත් බලයෙන් පදිංචි කරවමින් ප්‍රචණ්ඩත්වය තුළින් ව්‍යාප්තවාදයක් ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර නීතිය මායිම් නොකරමින් මැද පෙරදිග සිටින ඇමරිකාවේ අංක එකේ මිත්‍ර රටවල් කිහිපයෙන් එකක් වන ඊජිප්තුවේ ජනාධිපති අල් සිසි තවදුරටත් පලස්තීන ජනතාව සරණාගතයන් බවට පත් කරමින් ඔවුන් උපන් බිමින් පළවා හැරීම සම්බන්ධව කළ ප්‍රකාශයක් මම ඊයේ ඇරබ් නිවුස් වලින් දැක්කා. ඔහුගේ ප්‍රකාශයෙන් විදක් උපුටා දක්වන්නට මට අවසර දෙන්න. What is happening now in Gaza is an attempt to force civilian residents to take refuge and migrate to Egypt, which should not be accepted. Egypt rejects any attempts to resolve the Palestinian issue by military means or through the forced displacement of Palestinians from their land, which would come at the expense of the countries of the region. තවද Arab News වාර්තාව තවදුරටත් ඔහුගේ ප්‍රකාශය මෙලෙස වාර්තා කරනවා. He warned that such a move would turn the peninsula into a base to stage attacks on Israel. ජනාධිපති සිසි පමණක් නොව අතිගරු පාප්තුමන් ඇතුළු ලෝපුරා රාජ්‍ය නායකයන් රැසක් මේ ම්ලේච්ඡ ප්‍රහාරයන් අනුමත නොකරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. ඔක්තෝබර් 18 වෙනිදා පෙරවරු 3:28 ඉස්රායල් අගමැතිවරයාගේ සහායකයෙකු වන හනන්‍යා නෆ්තාලි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉස්රායල් හමුදාව ගාසා තීරයේ රෝහලක තිබූ හමාස් හමුදා කඩවුරකට ප්‍රහාරයක් එල්ල කළේ යනුවෙන් සඳහන් කර තිබුණා. ඒත් එදිනම රාත්‍රී 10:52 වෙන විට එම පණිවිඩය හනන්‍යා විසින් මකා දමා තිබුණා. මුලදී ප්‍රහාරයේ වාකීම බාරගැන්ම සහ පසුව ඒ ප්‍රකාශය අස්කරගැන්ම පෙන්නුම් කරන්නේ ලෝක ප්‍රජාවකින් එල්ල වූ ප්‍රබල ප්‍රතිචාරයේ තරමයි. ඊශ්‍රායලයේ මේ දින කිහිපය තිස්සේම දිගටම ගුවනින් බෝම්බ හෙළමින් සිදු කරන මේ ප්‍රහාරයන් රාජ්‍ය නායකයන් රැසක්ම හෙලා දැක තිබුණා. අප්‍රිකා සංගමයේ ප්‍රධානියා මේ ප්‍රහාරය යුද අපරාධයක්, මේ ප්‍රහාරයේ හෙළා දැකීමට මට වචන නැහැ යනුවෙන් කියා තිබුණා. කැනඩා අග්‍රාමාත්‍ය ට්‍රූඩෝ රෝහලකට එල්ල කළ ප්‍රහාරය කිසිසේත් පිළිගත හැකි දෙයක් නොවේ.
කාලය අවසන් වෙනවා කරගන්න.
අවසන් කරනවා. සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර නීතියට ගරු කළ යුතුයි. මම අවසන් වශයෙන් මේ උපුටා දැක්වීම කරන්න කැමැති. චීන විදේශ අමාත්‍යවරයාගේ සඳහන් වූයේ මේ ප්‍රහාරය අපට ඇති කරන්නේ මහා කම්පනයක්. ඒ දැඩි ලෙස හෙලා දකිනවා. වහාම සටන් විරාමයක් සහ යුද්ධයේ අවසානයක් ඇතිවිය යුතුයි. ඊශ්‍රායලයේ මේ ක්‍රියාවන්ගෙන් ආත්ම ආරක්ෂාවේ සීමාවන් ඉක්මවා යන්නක්. ඔවුන් ලෝක ජනමතයට සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ඉල්ලීමලට කන්දී ගාසාවේ ජනතාව සාමූහික දඬුවමකට ලක් කිරීම නතර කළ යුතුව තිබෙනවා. අවසන් වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි, අද බලගතු පුවත් බෙදා හරින මාධ්‍ය ඒකාධිකාරයන් මේ යුද්ධයේ මේ අධිරාජ්‍යවාදීගේ ප්‍රචාරක මෙවලම් බවට පත්වමින් කරන ප්‍රචාරයන් කීපයක් BBC CNN එකට ඉල්ලාස් කරගන්න සිදු වුණා ප්‍රතිනිධි ප්‍රචාර කළයි කියලා. එහෙනම් අපි මේ ප්‍රවෘත්ති කඩතුරාවල් ඉරලා සත්‍ය යථාර්ථයේ තීරණ ගත යුතු තත්වයක ඉන්නවා කියන එක සඳහන් කරමින් මම කතාව මම සමාප්ත කරගන්නවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබට. ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඔබතුමාට මිනිත්තු 8.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මුළු ලෝකයේම යුදමය පසුබිමක පවතින වේලාවක පලස්තීන ඊශ්‍රායෙල් ගැටුම යුද්ධය පිළිබඳව කතා කරන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. ප්‍රධාන වශයෙන්ම පහුගිය කාලය තුළ ලෝකයේ අවධානය යොමු වී තිබුණේ යුක්‍රේන් සහ රුසියෙන් යුද්ධය පිළිබඳව පමණයි. නමුත් ඊට වඩා ඉතාම බරපතල අන්තර්ජාතික වශයෙන් තත්ත්වයක් මුළු ලෝකයටම ඇති වෙන බව පෙන්눔 කරනවා පලස්තීන් සහ ඊශ්‍රායෙල් ගැටුම. පලස්තීන අගමැතිවරයා කියනවා මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් මේ හමාස් සංවිධානය විසින් කරන ලද ප්‍රහාරය පිළිබඳව එතුමා දන්නේ නැහැ. මේක හමාස් සංවිධානය විසින්ම කළ දෙයක් කියලා. ඒක එක පැත්තකින් හරියට බලපුවාම මට පාස්කු එකේ වෙච්ච වැඩේ වගේ තමයි මට. ඉතින් කෙසේ වෙතත් ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රහාරය සිදුවෙලා රටවල් දෙක ගැටුම් ඇතිවීමත් සමගම ඇතිවෙච්ච බරපතලම තත්ත්වය තමයි ලෝක බලවතුන් පස් දෙනෙක් එකට එකතු වෙලා පැය 48ක් යන්නත් කලින් පලස්තීනයට උදව් කිරීමට එක්වීම සහ පලස්තීනයේ සහයෝගය සඳහා විශේෂයෙන්ම යුද නෞකාවක් එවීම ලෝක බලවතුන්ගේ ප්‍රධාන වශයෙන්ම වගකීම විය යුත්තේ අද මේ රටේ ලෝකයේ මූලික වශයෙන්ම යුද්ධය අවසන් කිරීමයි. පාප් වහන්සේ හමුවීමට මම වතිකානුවට ගිය වෙලාවේ 2017 පාප් වහන්සේ මට කියපු දෙයක් තමයි මගෙන් ඇහුව ප්‍රශ්නයක් මේ ලෝකේ පුරා ඇතිවන යුද තත්ත්වයන් කොහොමද අපි නැති කරන්නේ කියලා. ඒ වෙලාවේ මම ඒකට මට දෙන්න දීපු මේ ලොකු දිග උත්තරයක් මම උන්වහන්සේ දිහා බැලලා hina වුණාම පාප් වහන්සේ වචන දෙක තුනකින් උත්තරයක් දුන්න පැහැදිලි. ඒ තමයි මේ යුද්ධවලට ප්‍රධානම හේතුව ආයුධ නිෂ්පාදනය කරන සමාගම්. ආයුධ නිෂ්පාදනය කරන සමාගම් මේ වගේ බරපතල දරුණු ආයුධ නිෂ්පාදනය කරනවා නම් ලෝකේ කිසිම රටක් තුල මේ ගැටුම් ඇති වෙන්නේ නැහැ කියන එක. අනිත් පැත්තෙන් ගත්තාම ඊශ්‍රායලයේ තත්ත්වය ඊශ්‍රායලයේ ආර්ථික වශයෙන් තාක්ෂණික වශයෙන් සෑම ශ්‍රේෂ්ඨයකමයි. යුදමය ශක්තිය ඒ වගේම කෘෂිකමාන්තයේ සහ අනිකුත් ශාස්ත්‍රීය දියුණුව මේ කටයුතු වලින් ඉතාම ඉහළ දියුණුවක් තිබෙන රටක්. නමුත් අපි ගත්තොත් පලස්තීනයේ ඉතාම අසරණ ජනතාවක් ඉන්නේ. පලස්තීනයේ ජනතාව ඉන්න රෝහලකට විශේෂයෙන්ම පෙරේදා දුන්න පහර දීම අපි දැඩිසේ කනගාටු වෙනවා වගේම බලවත්සේ ගැන අප්‍රසාදය පළ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුළු ඉතිහාසයේ පුරාම පලස්තීන් ඊශ්‍රායෙල් ප්‍රශ්නේදී හිටියේ පලස්තීනය සමගයි අපි හිටියේ. ඒක නිසා පලස්තීනයේ අද අසරණ ජනතාවට සිදු වී තිබෙන ඒ බරපතල ඉතාමත්ම කනගාටුදායක තත්ත්වය වළක්වාලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඒ වගේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක ලේකම් මණ්ඩලය වහාම රැස්විය යුතුයි. ඇයි මේවා රැස් වෙන්නේ නැත්තේ? මේවා පිටිපස්සේ ඉන්නේ ඔක්කොම ලෝක බලවතුන්. ඒක නිසා ලෝක බලවතුන් මේවා හසුරවනවා. ඒ තත්ත්වයේ උඩ තමයි මේ භයානක තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. දැන් මේක එක් පැත්තකින් ඉරානයේ පැත්තට යයිද කියන්නත් බෑ. එවැනි ලකුණු පහළ වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් චීනය සහ තායිවානය අතරේ තිබෙන ගැටුම වේගයෙන් වැඩි වෙමින් පවතිනවා. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගත් විට ප්‍රධාන වශයෙන්ම පලස්තීන ජනතාවගේ අයිතිය පිළිබඳව අපි විශේෂයෙන්ම සැලකිල්ල යොමු කරන්නට ඕන. මේ ප්‍රශ්නේ විසඳීම සඳහා චීනයේ ජනාධිපති ෂී ජින්පින් පසුගිය දැන් දින කීපයකට කලින් කරපු යෝජනාව තමයි මේ රටවල් දෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බෙදා දෙගොල්ලට වෙන් කළ යුතුයි කියන එක. ඒ තත්ත්වය තමයි මේකට තියෙන සාධාරණ යුතුකම. ඒක නිසා ඊශ්‍රායලයට ඊශ්‍රායලය කියලා කොටසකුත් ඒ වගේම පලස්තීනයට පලස්තීනය වශයෙන් කොටසකුත් බෙදා වෙන් කිරීම තුළ ඒ වගේම යුදමය ගැටුම් ඇති නොකර ගැනීමේ ගිවිසුම් ඇති කර ගැනීම එවැනි තත්ත්වයක් ඇති කළ යුතුයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පමණක් නෙවෙයි මේ කතා කරන්නේ. ජාත්‍යන්තර සාම සමුළුවේ ඒෂියා පැසිෆික් සභාපතිවරයා වශයෙන් විශේෂයෙන්ම සාමය පිළිබඳව ලෝකයට සෑම විටම කතා කිරීම සහ පණිවිඩ දීමත් ඒ වගේම එවැනි තත්ත්වයන්වලදී මැදිහත් වීමත් මගේ වගකීමක් සහ යුතුකමක් පසුගිය අවුරුද්දේ සිට ඒ බාර දුන්න තනතුරත් සමග ඇති වෙලා තිබෙනවා. ඒක නිසා ඊශ්‍රායලය ප්‍රධාන වශයෙන්ම තමාගේ යුද ශක්තිය සමග ගාසා තීරයේ ප්‍රදේශයකින් සම්පූර්ණ ජනතාවට අයින් වෙන්න කියපුවාම ඒ අසරණ ජනතාව ඒගොල්ලන් බියටපත් වෙලා වේගෙන් යන්න පටන් ගත්තා. පලස්තීන ආණ්ඩුව බැලුවා මේ ජනතාව තියාගන්නේ කොහොමද කියලා. නමුත් ඒ අය වේගෙන් යන්න පටන් ගත්තා. අපි දැක්කා කුඩා දරුවෝ වයසක අය ඒ වගේම නොයෙක් මේ විවිධ වයස් තත්ත්වයන් වගේම ඉතාමත් අසරණ අය ඒගොල්ලන් කුඩා දරුවන් දිහා බලපුවාම තමයි අපිට විශාල දුකක් හිතෙන්නේ. මේ තත්ත්වයන් වලදී මිය යන සහ ගැටුම් වලින් බරපතල තත්ත්වයන් නැති වෙන, වේදනාකාරී තත්ත්වයන් නැති වෙන, අත්පය කැඩෙනවා. මේ කුඩා දරුව මොනව කරන්නද? ඒගොල්ල මොනවද දන්නේ? ඒ අය මේ තියෙන ගැටුම් ගැන දන්නවද? නමුත් අසරණ කුඩා දරුවන් මේ විදියට විනාශ කිරීම මේක මහා ඛේදවාචකයක්. මේක අපි දකින්නේ බරපතල අපරාධයක් විදියටයි. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම යුද ශක්තිය සහ ආර්ථික ශක්තිය වඩා වර්ධනය වී තිබෙන ඊශ්‍රායලය පැහැදිලිව මේ ප්‍රශ්නේදී මූලිකත්වයේ ගත යුතුයි සාමය ඇති කිරීම සඳහා. ඊශ්‍රායලය මේ විදියට ඉස්සරහට ඇවිල්ලා මේ කරන පහරදීම පලස්තීනයට අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒක නිසා පලස්තීන තත්ත්වය සම්බන්ධයෙන් අද ඊයේ තත්ත්වයක් නෙවෙයි. අපි දන්නවා යසර් අර්පත් මහත්මයා ඉන්න කාලේ එතුමා මේක යම් කිසි එකඟතාවයකට අරගෙන ඇවිල්ලා හිටියා. නායකයෙක් විදියට එතුමා තිබුණු පරිණතභාවය සහ දක්ෂතාවය සහ බුද්ධිය සහ උගත්කම සමග. නමුත් යසර් අර්පත් මහත්මයාගෙන් පස්සේ මේ තත්ත්වය එන්න එන්න වර්ධනය වුණා. මේ දෙපාර්ශ්වය ඇතුළේ යුද ගැටුම් ඒ තත්ත්වයන් නිසා තමයි ප්‍රධාන ලෙසම මේ යුද ගැටුම් මේ තත්ත්වයට පත් උනේ. හමාස් සංවිධානය කියන්නේ වෙනම සංවිධානයක් කියන එක පලස්තීන රජය පැහැදිලි ලෙස ප්‍රකාශ කර සිටියේදී එක් පැත්තකින් සියලු යුදාවි ශක්තිය තිබෙන විශාල වැටකින් වෙන් කරලා තියෙන කැමරා හයි කරලා තියෙන ඒ වගේ දේශ සීමාවකින් කොහොමද හමාස් සංවිධානය ඊශ්‍රායලයේ ඇතුළට පැන්නේ කියන කාරණාවත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයින් අපේ ඊශ්‍රායලයේ ඉන්නවා 8000ක් පමණ, නිල වශයෙන් 6000ක් පමණ, නිල නොවන විදියට ඒ රට ඇතුළට ගිය අය 2000ක් වගේ 8000ක් විතර ඉන්නවා. ඒ නිසා අපේ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ගැනත් අපි බලන්නට ඕනේ. ඒ වගේම පලස්තීනයේ සුළු පිරිසක් ඉන්නවා ශ්‍රී ලාංකිකයින්. ඒ තත්ත්වයේ උඩ මේ රටවල් දෙක අතරේ ඇති වෙලා තිබෙන යුද්ධය දැන් ලෝක යුද්ධයක් බවට පත් වෙමින් යන ලකුණු පහළ වෙලා තිබෙනවා. ලෝක බලවතුන් රාශියක් මේකට අතපොවන්න පටන් අරගෙන තිබෙනවා. ලෝක බලවතුන්ගේ යුතුකම සහ වගකීම වෙන්නේ මෙවැනි ප්‍රශ්නයකදී ඒ දෙගොල්ල තනි කරලා දාලා ඒ අය එතනින් ඉවත් වීමයි. එතනින් ඉවත් වෙලා ඒගොල්ලන් අතර ගැටුම් ඇති වෙනා යුදමය තත්ත්වයක් ඇති වෙනවා නම් ඊට දී යුතු එකම විසඳුම වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයත් මේ සඳහා ඉදිරිපත් වෙලා ප්‍රධාන වශයෙන්ම මේ යුද්ධය සමතේකට පත් කිරීම සාමය ඇති කිරීම සඳහා කටයුතු කිරීමයි. ඒ නිසා විසඳුම රටවල් දෙකක් විදිහට මේක බෙදලා දෙන එක, මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායකත්වය ගන්න එක, ආරක්ෂක මණ්ඩලයේ නායකත්වය ගන්න එක, අනික් ලෝක බලවතුන් විශේෂයෙන්ම අවවාද නිෂ්පාදනය කරන විශාල සමාගම් තිබෙන ලෝක බලවතුන් නම් වශයෙන් කියන්නේ ඔබ කවුරුත් දන්නවා. දැන් එකපාරටම ඇමරිකාව තවත් රටවල් පහක් එකතු කරගත්තා. එකතු කරගෙන තමයි යුද්ධ නැව ඇරියේ. මේ තත්ත්වයන් තුල අනික් පාර්ශවත් ඊට විකල්ප පාර්ශව සූදානම් වෙනවා පහර දීම සඳහා. ඒ නිසා මේ තත්ත්වයන් ඉතාමත්ම කනගාටුදායකයි. පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම මනුෂ්‍යත්වයේ තුල ආරක්ෂා කරන්නට ලෝක බලවතුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනගත යුතුයි. ඊශ්‍රායලයටත් අපි එක් පැත්තකින් ඒ සිදු යම් අලාභහානි සහ ජීවිතහානි පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් මේ දෙගොල්ල අතරේ තිබෙන ප්‍රශ්නය විසඳීම සඳහා වහ වහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වීම අවශ්‍යයි කියන එක මම ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. ඉස්සුති තිරුවන් සරණයි.
බොහොම ඉස්සුති ඔබතුමාට. ගරු සරත් ඉරසේකර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක කාලයක්.
ඉස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊසෑල් පලස්තීන් හමාස් යුද්ධයේ මම කාගේ පැත්තද ගන්න කියලා කවුරු ඇහුවොත් කෙලින්ම මගේ සිහියට එන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊසෑලෙත් පලස්තීනයේත් දෙපැත්තෙම ඝාතනයට ලක්වන අපේ අහිංසක මිනිස්සු, ඒ අහිංසක ජනතාව, බඩදරු අම්මලා, කිරිසප්පයෝ, ඒ වගේම වයසක අය, එතකොට අතපය කැඩිලා විසිරලා ගිය කුඩු වෙලා ගිය සිරුරු, මෙන්න මේ වගේ තමයි දේවල් තමයි මගේ සිහියට එන්නේ මම කාගේ පැත්තද කියලා ඇහුවොත්. අතපසෙම ත්‍රස්වාදය කියන එක අපි කවුරුත් හෙලා දකිනවා. ත්‍රස්වාදය කියන එක අර්ථ දක්වන්නේ දේශපාලන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අහිංසකින් ඝාතනය කිරීම. එමනම් ත්‍රස්තවාදයේ ඇතිවෙන්න වූ හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් ත්‍රස්තවාදය කවදාකවත් අපිට සාධාරණය කරන්න බෑ. අපේ රටෙත් ත්‍රස්තවාදයක් තිබ්බ අවුරුදු 30ක් තිස්සේ. ඒ ත්‍රස්තවාදය තුරන් කරලා දැන් වසර 15කටත් වැඩි. නිසා අද ඉන්න තරුණ පරම්පරාව, විශේෂයෙන්ම තරුණ පරම්පරාව ඒ ගැන දන්නේ නෑ. අපේ රටෙත් මේ ත්‍රස්තවාදය තිබ්බේ ඉලක්ක කරලා. මයින් ගම්මානවල හිටපු ඝාතනයට ලක් වුණේ අතවශ්‍යම සිංහල ජනතාව සහ මුස්ලිම් ජනතාව. අපිට මතකයි ඩොලර් ඇන් කෙන් ෆාම් එකේ කොහොමද අමානුෂික ලෙස ඝාතනය කළේ. කිතුල් ලොතු අලුත්ය අම්පාර ගෝණගල අපි දන්නවා බඩදරු අම්ලාගේ බඩ කපලා කිරිකැටි එළියට අරගෙන මාළු කපන වගේ කපලා තියෙනවා අපි දැකලා තියෙනවා. එතකොට ටැම්පිටිය ඒකෙන් තමයි සීමා බෝධිය ළඟ ත්‍රස්තවාදීන් අහිංසක සිංහල මිනිස්සු මැරුවා දළදා මාලිගාවේ. ඒවගේ තමයි කාත්තම් කුඩිවල අපි දන්නවා මුස්ලිම් පල්ලියේ අහිංසක මුස්ලිම් ජනතාව මුස්ලිම් ඒ වන්දනාකරුවන් යාඥා කරමින් ඉන්නව තමයි ඒ වගේ ඝාතනයට ලක් වුණේ. අරන්තලාවේ පුංචි හාමුදුරුවරු අපි දැක්කා කපලා කොටලා ඒ අපවත් කළ අන්දම. ඒක තමයි ත්‍රස්තවාදය කියලා කියන්නේ. ඒ ත්‍රස්තවාදය තමයි ගරු නියෝජ්‍ය සභා කතා නැගතුමනි අපි පරාජය කළේ. ඒක නිසා හැම මොනම අයුරින් හරි ත්‍රස්තවාදයක් තියෙනවා නම් ඒක රජයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ත්‍රස්තවාදීන් වෙන්න පුළුවන්. ඒක අපි අත්පදේ සමස්තයක් වශයෙන් අපි හෙලා දකිනවා. අපි දන්නවා මේ සම්බන්ධයෙන් රුසියානු නායක පුටින් කියලා තියෙන්නේ හමාස් තස්සින් ඊශ්‍රායලයේ අහිංසකෙන් 1300ක් මරා දැම්මා. ඒ තුළ රුසියානු ජාතිකවත් 16ක් පමණ හිටියා. ඒක නිසා රජයක් හැටියට ඔවුන්ගේ ඔවුන් ගත්ත පියවර මේ යුද්ධයට අවතීර්ණ වෙන්න ඔවුන් ගත්ත පියවර හරි කියලා කියන ගමන් ඔහු කියනවා ඊශ්‍රායලයේ ගුවන් පහරවලින් අහිංසකින් මැරීමත් ඝාතනය කිරීමත් හෙලා දකිනවා කියලා. ඔහු කියන්නේ මේකට අවශ්‍ය වෙන්නේ 2-state solution, එහෙම නැත්නම් රාජ්‍ය දෙක විසඳුමක් හැටියට තමයි ඔහු මේ සලකන්නේ. අපි දන්නවා බ්‍රිතාන්‍ය පාලනය කළ කාලේ මේ පලස්තීන සම්බන්ධයෙන් 1947 ගරු නියෝජ්‍ය කතානායකතුමනි එක්සත් ජාතීන්ගේ සංගමේ මහසභාව රෙසොලියුෂන් 181 මේ කියන්නේ 181 කියන යෝජනාව තමයි ගෙනාවේ. ඒකෙන් තමයි යුදෙව්වන්ට සහ පලස්තීනියන්ට රාජ්‍ය දෙකක් යුදෙව් රාජ්‍ය සහ අරාබි පලස්තීන රාජ්‍ය හැටියට කළේ. ඉතින් මේකේ ජෙරුසලම් කියන එක විශේෂ ජාත්‍යන්තර පාලනයක් යටතේ, මේ කියන්නේ ස්පෙෂල් ඉන්ටර්නැෂනල් රෙජීමයක් යටතේ තමයි පාලනය වෙන්නේ කියලා ඒ 181 තියෙන්නේ. මේකට 1947 නොවැම්බර් මාසෙ ගෙනාපු මේ යෝජනාවට පක්ෂව 33 දෙනෙක් ඡන්දය දුන්නා, විපක්ෂව දුන්නා 13ක්, තව ඡන්ද 10ක් වැළකුණා ඡන්ද දීමෙන්. නමුත් මේ භූමි ප්‍රදේශයෙන් 56%ක් අයිති වුණේ යුදෙව් ජනතාවට. ඒ වගේම තමයි ජෝර්ජියට ඒ වගේම 42%ක් අයත් වුණේ පලස්තීන රාජ්‍යයට. ඒක නිසා අරාබි ජාතිකයෝ මේක කවදාකවත් පිළිගත්තේ නැහැ. ඒ නිසා යුද්ධ කාණ්ඩ පටන් ගත්තා. 1948 යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතික සංගමය 1949 ගිනව රෙසොලියුෂන් 194 කියන එක, ඒකෙන් තියෙන UN Conciliation Commission for Palestine කියන එකට ඉතින් ඒක කියලා මේ දෙපැත්තටම අවසාන තීරණයක් ගන්න. නමුත් ඒක වුණේ නැහැ. ඊට පස්සේ එක්සත් ජාතික සංගමයේ සාමාන්‍ය රැස්වීම තිබ්බ, විශේෂ රැස්වීම තිබ්බ, ඒ වගේ තමයි හදිසි රැස්වීම තිබ්බ මේ සම්බන්ධයෙන්. නමුත් මේකේ යෝජනාව ගණනාවක් ගෙනාවත් ඒකෙන් කිසි පළක්කුන් නැහැ. නමුත් 2012 නොවැම්බර් මාසේ 29 වෙනිදා තමයි එක්සත් ජාතිකයේ මහා සංගමයේ පලස්තීනයට නන් මෙම්බර් ඔබ්සර්වර් ස්ටේට් එකක්, ඒ කියන්නේ සමාජිකයෙක් නොවන නිරීක්ෂණ තනතුරක් දුන්නා. නමුත් තවමත් ඒ ප්‍රශ්නේ විසඳලා නැහැ. ඒ පිළිබඳව සංක්ෂිප්ත ඉතිහාසය මෙන්න මේකයි. අතවචින් මේ යුද්ධ ගැන කියනකොට මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ යුද්ධය ගැන ඉතා පැහැදිලි විශ්ලේෂණයක් කරනවා මේ අයිලන්ඩ් පුවත්පතේ සමිද්ද ෆර්ඩිනෑන්ඩු කියන ඒ මාධ්‍යවේදියා. ඉතාම හොඳින් මේ සියලු දක්ම විග්‍රහ කරනවා. ඔහුගේත් තියෙනවා මේ පලස්තීනය සහ අපේ මේ ඊශ්‍රායල් යුද්ධය ගැන ඉතා කදිම විග්‍රහයක්. අතවචින් කියනවා නම් ඉන්දියානු මාධ්‍ය මේ ඔක්තෝබර් මාසේ 17 වෙනිදා ඊශ්‍රායල් සහ ගාසා යුද්ධය මේ කොටිසස්යන් පරාජය කළ වන්නි යුද්ධයට සම්බන්ධ කළ තියෙනවා, සමාන කළ තියෙනවා. එම් නාරායන් කියන ඒ ඉන්දියන් මාධ්‍ය විද්‍යාව තමයි ඒකම කියලා තියෙන්නේ. ඔහු ඉතා හොඳ පොත් දෙකක් ලියලා තියෙනවා, ටයිගර්ස් ඔෆ් ශ්‍රී ලංකා ඇන් ඉන්සයිඩ් ඇන් ඉලියුසිව් මයින් කියන පොත් දෙක ලියලා තියෙනවා. ඔහු කියන මේ 111,000කට අධික පලස්තීනයන්ට ගාසා නගරින් වහාම ඉවත් වෙන්න කියලා අප්පැයි 24ක නෝටිස් එකක් දුන්නා ඊශ්‍රායල්. ඉතින් හමාස් ත්‍රස්වාදීන් නැත්නම් හමාස් සංවිධානය ඒක එපයි කියලා පලස්තීන ජනතාවට කිව්වා. ඉතින් මේක 2009 නැගෙනහිර කොටි ලක්ෂ 3ක් දෙමළ ජනතාව මිනිස් පලියක්සේ තියාගත්ත එකට මේ නාරායන් කියන මාධ්‍යවේදියා මේකට සමාන කළ තියෙනවා. නමුත් ඒ කොටිසස්වෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අහිංසක දෙමළ ජනතාව බලෙන් අරන් ගිය මිනිස් පලියක් හැටියට. ඒ බලෙන් අරන් ගිය මිනිස් පලියක් හැටියට ගිය ලක්ෂ 3ෙන් 295,000ක් අපේ රණවිරුවන්ව බේරගත්තා. එහෙම කළා තමයි කොටිංග පරාජය කළේ. ඒකින් තමයි ඒ යුද්ධයයි මේ යුද්ධයයි සංසදේ කරන්න බෑ. ඒක ඉතාම වැරදි කියලා මේ අවස්ථාව මා කියා සිටින්නේ. මෙතින් ඉදා පැහැදිලිව මේ නාරායන් කියන මාධ්‍යවේදී මහත්මයාට අපි කියන්න කැමතියි, එදා එදා අපේ තිබ්බ දෙවිද ත්‍රස්තවාදය ඉන්දියාවේ නිර්මාණයක්. ඒක අපි කවුරුද දන්නවා. 1987 ජූලි මාසයේ සිට 1990 මාර්තු මාසය දක්වා ඉන්දියා හමුදා උතුරු නැගෙනහිර ස්ථාපිත කළා. විශේෂයෙන්ම මේ අපේ රටේ ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරන්නේ. අවසානයේ ඉන්දියන් හමුදාව 1400ක් මැරුණා, 3000කට වඩා තුවාල වුණා, රජීව් ගාන්ධි හිටපු අගමැතිතුමා ඝාතනය වුණා. ඒ නිසා අපේ රට තුළ වෙනම රාජ්‍යයක් සඳහා යුද්ධ කළ තැත් කළ කොටි පරාජය කරපු වන්නේ යුද්ධය මේ ගාසා යුද්ධය සමග කවදාකවත් සංසන්දනය කරන්න බෑ. එතකොට හමාස් සංවිධානයේ ත්‍රස්තවාදයයි කොටි ත්‍රස්තවාදී සත්‍යවාදය අරමුණු දෙකක් අපේ රට අවුරුදු 2500ක් තිස්සේ ඒකීය රටක් හැටියට තමයි තිබ්බේ. ඒකීය රටක් හැටියට තියාගෙන අපේ මුතුන් මිත්තු විශාල සංඛ්‍යාවක් ජීවිතේ පෙදුවා. ඒක රට දෙකකට බෙදන්න තමයි කොටි ත්‍රස්තවාදීන් උත්සාහ කළේ. ඒ නිසා ඒ යුද්ධය සහ දැන් ගාසා තියෙන යුද්ධය සංසන්දනය කරන්න බැහැ කියලා තමයි අපි කියා සිටින්නේ. ඒ වගේම තමයි හමාස් කියන අය ත්‍රස්තවාදීන් නම් අද ගාසා යුද්ධයේ ඊශ්‍රායලෙ වෙනුවෙන් පෙනී ඉන්න බටහිර රටවල් එදා ඊළඟ යුද්ධයේ කිසිම හිටිකිතයක් නැතුව පෙනී සිටියේ මේ කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන්. එදා ප්‍රභාකරන් බේරගන්න ඇමරිකාව සහ බටහිර රටවල් මොනතරම් වෑයම් කළාද? අපි දන්නවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉන්න ප්‍රධානම ඉතාම බලවත්ම රාජ්‍ය දෙකක් බ්‍රිතාන්‍යයේ විදේශ ඇමති ඩේවිඩ් මිලිබෑන්ඩ් ලංකාවට ආවා මේ යුද්ධ නවත්තන්න කියන සටන් විරාමයක් කරන්න කියලා කියන්නේ. ප්‍රංශයේ විදේශ ඇමති බර්නාඩ් කුෂ්න මේ රටට ඇවිල්ලා කිව්වා මේ යුද්ධය නවත්තන්න කියලා. ඒ වගේම තමයි ඇමරිකාව, යුරෝපීය සංගමය, නෝර්වේ, ජපානය මේ සියල්ලක්ම ඇවිල්ලා කිව්වේ සටන් විරාමයකට යන්න කියලා ප්‍රභාකරන් බේරගන්න කියලා. එදා ඒ සටන් විරාමයකට ගියා නම් අපේ නායකයෝ අදටත් මේ ත්‍රස්තවාදී තියෙනවා, අදටත් මේ රටේ බෝම්බ පුපුරනවා, අදටත් අහිංසක මිනිස්සු ඝාතනය වෙනවා. නමුත් ඒ අද බටහිරයන් ඒ ගාසාවල සටන් විරාමයකට කැමති නැහැ. රුසියාව කළ යෝජනාවට ඇමරිකාව විරුද්ධ වුණා, බ්‍රිතාන්‍ය විරුද්ධ වුණා, ප්‍රංශය විරුද්ධ වුණා, ජපානය විරුද්ධ වුණා. ඒ රටවල් හයක් යත් ඡන්දේ දී මේ වැලකුණයකට පක්ෂව ඡන්දේ දුන්නේ රුසියාවයි චීනයයි අරාබි එක්සත් එමීරියයි මොසම්බික් සහ ගැබෝන් කියන රටවල් පමණයි. ඉතින් අපි කොටි ත්‍රස්ත පරාජය කාලට පස්සේ ලෝකයේ තියෙන දරුණුම ත්‍රස්තවාදය පලා කරාට පස්සේ ගරු නියෝජ කතානායකතුමනි අද ජිනීවවල අපි යුද අපරාධ කරුවෝ කියලා හංවඩු ගහනවා. ඒ හංවඩු ගහන්නේත් අද මේ ඊශ්‍රායලයට සපෝට් කරන බටහිර රටවල්. ඉතින් ඒකට සහාය දෙන්නෙත් උන්. එතකොට අද ගාසාවල අද අපිට සටන් විරාමකට යන්න කියලා බල කරපු ඒ බටහිර රටවල් අද ගාසාවල සටන් විරාමකට එරෙහිව කටයුතු කිරීම ඇත්ත වශයෙන්ම ඉතාම ලැජ්ජාවට කරුණක් කියලා හිටිය තමයි අපිට කියා සිටින්නේ. අපේ යුද්ධය ගරු නියෝජ්‍ය කතානායකතුමනි නිකම්ම පටන් ගත්තේ නැහැ. 2005 අගෝස්තු 12 අපේ රටේ හිටපු හොඳම විදේශ ඇමති කදිර ගාමන් මැතිතුමාව ඝාතනය කළා. ඊට පස්සේ 2006 අප්‍රේල් මාසේ අපේ යුද හමුදා අධිපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාව ඝාතනය කරන්න තැත් කළා. තව පොඩ්ඩෙන් ඝාතනය වෙනවා. ඊට පස්සේ 2006 ඔක්තෝබර් මාසේ ආරක්ෂක ලේකම්තුමාව ඝාතනය කරන්න හැදුවා. ඉතින් ඒ මේ දේවල් වුණත් යුද්ධයක් පටන් ගත්තේ නැහැ අපේ රජය, මේ රජය. ඒ නමුත් යුද්ධයක් පටන් ගත්තේ මාවිල්ලාරු වහලා අහිංසක ගොවියන් දහස් ගානකට, සිය ගානකට, දහස් ගානකට ජලය සම්පූර්ණයෙන්ම සැපීම අවලංගු කරලා නවත්තලා ඒ ජනතාව පීඩාවට පත් කරලා පස්සේ තමයි අපේ යුද්ධය පටන් ගත්තේ. නිසා ඒ යුද්ධයයි ගාසා යුද්ධය අතර සංසන්දනය කිරීම ඉතාම වැරදි සහගත දෙයක් හැටියට තමයි මේ නාරායන් කියන ඒ මාධ්‍ය විද්‍යාවට අපි මතක් කළ යුත්තේ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතාම හාස්‍යජනක දෙයක් දැන් වෙනවා. අපි දන්නවා දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව පිටරට ඉන්න අදටත් කොටි තස්වෙන්ත සහයක දෙනවා. අදටත් ඊළාම් රාජ්‍ය බිහිකරන්නට ඔවුන් පිටරට ඉඳන් සම්පූර්ණයෙන්ම වළිකනවා, සම්පූර්ණයෙන්ම වෑයම් කරනවා. ඒ රටවල්වල ඉන්න දේශපාලකයන්ට විශාල බලපෑමක් කරනවා. අපි දන්නවා එංගලන්තයේ ඉන්න කොන්සර්වටිව් පක්ෂයේ දෙවිඩ බෙදුම්වාදී ඩයස්පොරාව සහය දෙන්නේ ඊශ්‍රායලයට. ඔවුන් එක කියනවා. නමුත් අදටත් ඔවුන් සහය දෙන ඒ කොටින්ට, කොටින් සමග තියෙන යුද්ධයේ ඊශ්‍රායල් සහය දුන්නේ රජය හමුදාවට, කොටින්ට නෙමෙයි. ඉතින් ඇත්ත වශයෙන්ම ඊශ්‍රායල් අපිට වේග ප්‍රහාරක මුරයාතා දුන්නා. ගරු නියෝජ සභාපතිතුමනි, කතානායකතුමනි, මම නායක හමුදාව එන්නකොට මම ඊශ්‍රායලට ගියා. ස්වේච්ඡාවෙන් ගිහිල්ලා පුහුණු වෙලා මම තමයි ඊශ්‍රායලේ ඒ වේග ප්‍රහාර මුරයාතා කියන ෂෙල් දැග් එක නායක හමුදාවට ගෙනාවේ. ඉතින් ඒකට අපිට ඒ වේග ප්‍රහාර මුරයාතා දුන්නා. ඊට පස්සේ යුද නැව් අපිට දුන්නා ඊශ්‍රායලයේ. ඒතකොට ජෙට් යානා දුන්නා. ඒක තමයි යුද උපදේශකයන් දුන්නා. අග්‍රගන්නේ පුහුණු කළා අපේ පාබල හමුදාව. එතකොට ඒ කොටින් සමග යුද්ධ කළ අපිට, අපිට සහාය දුන්න ඊශ්‍රායලයට අද දෙමළ බෙදුම්වාදී දෙමළ ඩයස්පොරාව අද ඊශ්‍රායලයට සහයෝගය දෙනවා. ඉතින් මේ දෙබිඩි පිළිවෙත කරන්න ඇත්ත වශයෙන්ම දේශපාලන රැකවරණය සඳහා. එතකොට දේශපාලන රැකවරණය සඳහා තමන්ගේ ආත්මය පාවා දෙන මේ ද්‍රවිඩ බෙදුම්වාදී ඩයස්පොරාවේ හෙළුව දැන්ට හෙදිවිලා කියන එක තමයි මේ අවස්ථාව මා කියන්නේ. කියනවා අවසාන වශයෙන් මේ ත්‍රස්තවාදී අපි කවුරුත් හෙලා දකිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අහිංසකින් මරණ යුද්ධය වහාම නවත්තලා සාමකාමී විසඳුමකට එන්න ඕන කියලා තමයි අපි ඇත්ත වශයෙන්ම කියන්නේ. ඒ වගේම තමයි තව විනාඩියක් මට දෙන්න. මේ ත්‍රස්තවාදී රඟ දන්න නිසා තමයි ඇත්ත වශයෙන් මේ දේ අපි කියන්නේ. අපි දන්නවා දෙවිඩි සන්ධානයේ මන්ත්‍රී රාසමාණිකම් මේ මන්ත්‍රීවරයා මේ ඊයේ පෙරේද කිව්ව මේ දිවුල් පතානේ සිංහල ගම්මාන ගැන. අද මේ සුමන්දිරන් අපේ මන්ත්‍රීතුමත් මෙතන ඉන්නවා. ඒක නිසා ඔහු කියනවා රාසමාණික මන්ත්‍රීතුමා දිවුල් පතානේ සිංහල ගම්මාන ගැන කතා කරලා ඔවුන්ව එලවන්න, ඔවුන්ව ඉවත් කරන්න තමයි දැන් මේ තනන්නේ. ඉතින් කරුණා කරලා අපි කියනවා දෙවිඩි සන්ධානයේ රාසමාණික මෙතුමා මේ මන්ත්‍රීවරයාට මේ ප්‍රශ්නෙට අත දාන්න එපා. මේක පාරම්පරික සිංහල ගමක්. මේක කොටි කපලා දැම්ම යුද්ධ කාලේ. ඊට කොටි කපුවට පස්සේ අපි යුද්ධයේ ජයග්‍රහණය කළාට පස්සේ තමයි ඒ අහිංසක ගොවි නැවතවරක් ඇවිල්ලා තමගේ පාරම්පරික ඉඩම්වල මේ ගොවිතැන් පටන් ගත්තේ. ඒ පාරම්පරික ඉඩම්වල ගොවිතැන් පටන් ගත්තේ ඒ මිනිස්සු ඒදාස් හිටියා කියලා ග්‍රාම නිලධාරීන් ඒ නාම ලයිස්තුව සනාථ කළ තියෙනවා. එතකොට ඒ අහිංසකයන්ව එළවන් හදනවා නම් ඒක ඉතාම වැරදි. මේ රටේ එක එක ජාතියකට එක එක පළාත් වෙන් කළ නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. මේ ගමේ තිබ්බ ආවාස කඩලා තියෙනවා. මේ ගවයේ ගෙවල් 19ක් නිකන් සාමාන්‍ය විදිහට හදලා තිබ්බ සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ඒතකොට ආණ්ඩුකාරතුමිය අනුරාධය යහම්පත් මැතිනේ ඉතින් ඉන්නකොට එයාට බලපත්‍ර දුන්නා මේ කුෂිකාර්ම ඊඩම්. ඉතින් මේකේ සිංහලෙ එලවන්න හදනවා නම් ඒක වැරදි. ඒක සිංහල දෙමළ ගැටුමක් ඇති වෙනවා. නැවත තස්වාටේට අතවරනවා. ඒකට ලෑස් වෙන්න එපා කියන එක තමයි අපි කියන්නේ. අපි දන්නවා දෙවිඩි සන්ධානය කියන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ දේශපාලන හස්තය කියලා. අපි දන්නවා ඒක කවුරුත් නැහැ කියන්නේ. එදා TN එකේ මන්ත්‍රීවරු පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුවට එන්නේ ඉස්සෙල්ලා තමගේ දියුරුන් දුන්නේ ප්‍රභාකර නිසරා. ඒක නිසා අපි රාසමානික මැතිතුමාට කියනවා මේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා, තමගේ පාඩුවේ ඉන්න. අද අපි දන්නවා මේ ත්‍රස්තවාදී තියෙන මේ විනාශය කොහොමද කියලා. ඒක නැවත එන්නේ ඉඩ දෙන්න එපා. ත්‍රස්තවාදීට උස්සන්න, ත්‍රස්තවාදීන්ගේ ඔළුව උස්සන්න උඩගිඩි දෙන්න එපා. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා මේ අවස්ථාවේ කිමින් ඔබතුමාට ඉස්සිතුවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන.
වාගන් සිතේ ඔබතුමාට කරු MS සුමන්ත්‍රයන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්.
Thank you, Deputy Speaker, for the time allocated to speak on this very important issue that is shocking the conscience of the world. Let me at the outset express my solidarity with the people who are suffering as a result of violence, destruction, and wanton killing that's taking place even as we debate this. We have seen footages, we are hearing news of humanitarian crises of enormous proportion, and therefore even as a small country in the world, we cannot remain mute. We have to necessarily raise our voice on behalf of the suffering people. The crisis in Palestine and Israel, the political crisis, is a complicated one. We all know that. I'm not going to discuss the rights and wrongs, the claims and counterclaims of both sides to that political conflict. This is not the time to discuss that. Now is the time to condemn the violence, to appeal to all sides that are indulging in violence, that are prosecuting a war, to immediately bring a halt to that and end the human suffering. We speak, as I speak today, also as a representative of the people who have suffered as a result of long protracted violence. Now, when people suffer through violence, it's almost immaterial as to who is responsible for that. Well, it is important to identify the perpetrators. What the point that I am making is, it is important, it is urgent, first to bring that suffering to an end, to bring that fighting to an end, to call for a ceasefire. I am saying this because how can we, living as we claim in a civilized world, look upon and wait when people, when nations seek to settle their differences through violence? That may have happened centuries ago. But in today's world, does that even have a place? Is it not possible to resolve, however complex the issue is, by means of dialogue, through intermediaries, through mediations, without resorting to violence, without resorting to killing each other? The answer seems obvious. But what we see in the world is not so obvious. Constantly there are fightings that are going on. In many places in the world, this is happening. In Ukraine, and now in the Middle East. I cannot but say at this moment how strikingly similar the events that are unfolding now in the Middle East are to what we experienced for 3 decades, more than 15 years ago. I heard President Maithripala Sirisena, who spoke before me, condemn the attack on the hospital a few days ago. Well, I too condemned it, irrespective of who was responsible for that. But there was a very important thing that happened even as that hospital was attacked. The official Israeli response was that that hospital was being used as a human shield and terrorists were firing from there. Now, different versions are emerging, and perhaps the bombing was not done by Israel, we don't know. But that is immaterial. The point that I'm making is, when such a casualty happened, the Israeli state machinery was ever ready to say that that happened because the hospital was being used as a human shield. And we can't escape but remember what happened with regard to the Pudukudi Irupu hospital. That's what the state said here. And I find it unacceptable that President Sirisena condemns the attack on a hospital a few days ago in the Middle East, but I never heard him condemn the attack on the Pudukudi Irupu hospital. He perhaps was the acting Minister of Defense at that time. We can see the height of hypocrisy even in this debate in this house. I'll itemize those. People are speaking for two-state solution in the Middle East. But here, that's anathema to them. People are appealing to the UN. I've heard speaker after speaker today refer to UN resolutions. But here, no, UN has no role to play. You stay away. State terrorism is being condemned in this house. And I join my voice along with them. Yes, that is state terrorism. But what happened here too was state terrorism as well. So that is a hypocrisy. Violence on people, on civilians, by whoever, must be condemned. And I condemn it outright. Be it Hamas, be it the state of Israel, anyone. There is no right, even if you be the state, the nation state, established and recognized, to impose airstrikes, mass killing of civilians. No one gives you that right. Merely because you have the ammunition for it, merely because you are the state and you can procure arms, merely because other nation states protect you, no country, even a non-state actor, you know, may not be a state, you may be an organization, no one, absolutely no one, has the right to take away lives like this. And this is where the hypocrisy is exposed. You can't condemn what happens thousands of miles away in the Middle East while condoning the same in your own country. How can you do that? Not just condone, You glorify it. You celebrate it. You exult over it. You won't be taken seriously. This is double tongue. Suffering of the people must end. The Israeli-Palestinian conflict is a political conflict. It must be politically settled. So are many conflicts in the world. Those are political conflicts, political differences between peoples, between nations. Those must be political, those differences must be politically resolved. So is a conflict in Sri Lanka. It is a political conflict. I heard President Mahinda Rajapaksa the other day say that a political conflict does not have a military solution. He's saying that now in respect of Palestine and Israel. But he was the president who prosecuted a military solution to a political conflict in our country. I'm not only blaming the state. Thank you, sir. I'm not only blaming the state for this. I'm saying very clearly, violence and destruction has no place in the civilized world. And it must be outrightly condemned by whoever it is prosecuted. That must be condemned. And today, we stand in solidarity with the people who suffer. They might be on one side of the divide or the other. The children who are being maimed, ordinary people who are being put to the sword. This is just not acceptable. And let's raise our voice on behalf of the people who are suffering as a result of violence. Violence perpetrated by Hamas maybe, or even the State of Israel. Whoever it is, I raise my voice on behalf of the people who suffer violence to a proportion that is unimaginable. Let there be peace in the Middle East and indeed in the whole world. Thank you.